Honorable Abdul Halim, you have 6 minutes.
Only 6 minutes. Thank you. Mulasanaruda Nyoja Kark Sabha Sabha Tony. මේ උත්තරීතර සභාවට නියෝජක ආරක්ෂක සභාව තේරීට පත්වීම සම්බන්ධව මගේ සුභපතුම් එකතු කරන අතර විශේෂයෙන්ම පසුගිය මැතිවරණයේ හාරිස්පත්තු ජනතා ප්‍රමුඛ හාරිස්පත්තු දිස්ත්‍රික්කයේ මානු දිස්ත්‍රික්කයේ ජනතාව මාව 6 වෙනි වරටත් මේ උත්තරීතර සභාවට තෝරාපත් කර ගැනීම සම්බන්ධව මගේ විශේෂ ස්තුතිය පුද කර අතර මට ලැබී තියෙන කාලය ඉතාමත්ම සීමිත නිසා මම අධික ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ප්‍රතිපත්ති ප්‍රකාශ සම්බන්ධිතා කෙටියෙන් අදහස් කීපයක් ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. එම යෝජනාවලිය බලන විට ජනතාවගේ සුබසත සඳහා ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන සාධනීය යෝජනාවන් ගණනක් තිබුණ අතර එම යෝජනාවන් ලියවිල්ලට පමණක් සීමා නොකර ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රාජ්‍ය පාලනය සඳහා උපදේශ ලබා ගැනීමට ප්‍රධානපලේ භික්ෂුන් වහන්සේලාගේ සමන්විත උපදේශ සභාවක් පිටවන ඇති බව සඳහන් කර තිබුණා. මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට අමතරව මුස්ලිම් හින්දු සුළු ජාතියින්ද ඉස්ලාම් හින්දු කතෝලික ක්‍රිස්තියානි වැනි ආගම් අදහන පිරිසක් ජීවත් වන අතර රාජ්‍ය පාලනය සඳහා ඔවුන්ගෙන්ද උපදේශ ලබා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳ මගේ කනගාටුවම ප්‍රකාශ කරන්න කැමැති. එමගින් එම ජාතීන්ටද ආගමිකයන්ටද අසාධාරණයක් සිදුවන බවයි මම දකින්නේ. ඊළඟ කාරණාව තමයි තරුණ පරපුර මුහුණ දෙන රැකියාව යුක්තිය විසඳීම සඳහා කෙටි කාලීන සඳහා සහ දීර්ඝ කාලීන විසඳුම් රසක් සාකච්ඡා කොට තිබෙන බව සඳහන් වෙනවා. එනමුත් ඒ විසඳුම මොනවාදයි සඳහන් කර නැහැ. ඒ සඳහා දුප්පත් පවුල් ඉලක්ක කර ගනිමින් ලබා දීමට බලාපොරොත්තු වන රැකියා ලක්ෂ්‍යයත් උපාධිධාරීන්ට ලබා දෙන රැකියා 50,000ක් පමණක්ද යන්න සිතනට අපි සිදු වෙනවා. අනික් කාරණාව නම් කොරෝනා වසංගතය නිසා මේ රටේ රැකියා වල නියුතුව සිටි විශාල පිරිසකට දෛනික ආදායම් උපයාගෙන ජීවත් වූ විශාල පිරිසක්ද එවගේම ස්වයං රැකියා මගින් ජීවත් වූ විශාල පිරිසක්ද අද ආදායම් මාර්ගයේ එහි ගොස් තිබෙනවා. ඔවුන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් ඇති කිරීමට ප්‍රමුඛත්වයක් ලබා දීම රජ යුතුමක් හා වාක්‍යමක් හිටියයි මම දකින්නේ. නමුත් ඒ සම්බන්ධව කිසිවක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර නැහැ. ඒ වගේම කොරෝනා අර්බුදය නිසා විදේශ රටවල රැකියාවල නියුතු බොහෝ පිරිසක් අද ආපසු අපේ රටින් පැමිණින් සිටිනවා. ඔවුන්ගේ වැඩි පිරිසක් නැවත එම රටවලට යාවියයි ලබා බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන්ගේ අනාගතය සම්බන්ධව ක්‍රියාත්මක කරන කිසිදු වැඩපිළක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙලා නැහැ. ඊළඟට අද බොහෝ අයගේ කතාවට ලක්වලා තිබෙන කාරණා තමයි 10 වෙනි සංශෝධනය අහෝසි කර 20 වෙනි සංශෝධනය ගෙන යාම. 19 වෙනි සංශෝධනය ඇතුළු වී තිබෙන යෝජනාව පුදුවේ බලන විට හැමෝටම යහපතක්.
Honorable Member, you have 2 minutes left.
සමහර තනි පුද්ගලයන් හැටියට බැලුවොත් අයහපත් වෙන්නට පුළුවන්. රටේ ප්‍රජාතන්ත්‍රවාදී තවදත් ශක්තිමත් කිරීම සඳහා අපි අධිකරණයේ සංශෝධනය සම්පූර්ණ ඉවත් කිරීමට අපි තරම විරුද්ධ වෙනවා. ඒ සම්බන්ධව සමහර ඇමතිවරුන් විවිධ ප්‍රකාශන ප්‍රකාශ කර තිබුණා. නමුත් සාධාරණ සමාජයක් ඇති කිරීම සඳහා ඇතිකර ස්වාධීන කොමිෂන් සභාවල අහෝසි කිරීම අපිට එකඟ වෙන්න බැරි වෙනවා. ඒ වගේම එක් පුද්ගලයෙක් හෝ දෙදෙනෙකුගේ ප්‍රමුණක් බලපාන පරිදි රටක ව්‍යවස්ථාව වෙනස් කිරීම බොහොමත්ම සුදුසු නැහැ කියන එකයි අපේ මතය. අනික් කාරණ තමයි එක් රටක් එක් නීතියක් යන සංකල්පයේ මූලිකත්වය ලබා දීම. මේ රටේ ජීවත් වෙන සුළු ජාතීන්ගෙන් ජාතික හා ආගමික සම්ප්‍රදායන් හා සිරිත්විරිත්වලට හානි කරන පරිදි සංශෝධනය කිරීමත් එම ජාතීන්ට කරන අසාධාරණයක් හෙටිය මම දකින්නේ. ඒ අනුව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී වඩාත් ස්පර්ශකාරීව යුතුව මම පෙන්වා දෙන්න කැමති. සඳහන් කරමින් මා අවසන් කරන බව සිතමි.
Thank you. Honorable Udaya Gammanpila, you have 7 minutes.
ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම සීවී විග්නේශර මන්ත්‍රීතුමා මේ සභාගැබේ සිටින අවස්ථාවේ මට අමතන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. එතුමා නවවන පාර්ලිමේන්තුව රැස්වුණු පළවෙනි දිනේ මේ රටේ ජනතාව කුපිත කරවන කතාවක් කරා. එතුමා සඳහන් කරපු ප්‍රධානම කාරණුවේ ලංකාවේ මුල්පදිංචිකරුවන් දෙමළ ජනතාවයි කියන එක. ඇත්තෙන්ම එය කිසිම පුරාවිද්‍යාත්මක ඓතිහාසික සාක්ෂි වලින් ඔප්පු කළ නොහැකි පට්ටපල් බොරුවක්. දෙමළ ජනතාව දන්දේසි යුගයේදී යාල්පානම් වයිපමාලේ කියන ග්‍රන්ථයේ ලියවෙනතුරු මේ රටේ දෙමළ ජනතාවට ඉතිහාස පොතක් තිබුණේ නැහැ. යාල්පාන වයිපමාලේ එනතුරු ඉතිහාස පොතක් තබා විධිපත් ලෙස ඉතිහාස කතන්දරයක්වත් එකතු වෙලා තිබුණේ නැහැ. ඒ වගේම අපි හොඳින් දන්නවා ද්‍රවිඩියන් සෙටල්මන්ට්ස් ඉන් සිලෝන් ඇන්ඩ් ද බිගිනින්ස් ඔෆ් ද ජැෆ්නා කිංඩම් යනුවෙන් මහාචාර්ය කාර්තිකේසු ඉන්ද්‍රපාලන් තමන්ගේ ආචාර උපාධි නිබන්ධනය කරා. ඉතා පැහැදිලිව සඳහන් වෙනවා 12 වන සියවසට පෙර මේ රටේ ස්ථිර දෙමළ ජනාවාස තිබුණු බවට කිසිම ඓතිහාසික පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නැහැ කියලා. ඒ මහාචාර්යතුමා සිංගප්පූරුවේ ජීවත් වෙන යුගයේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් දිගින් දිගටම බලපෑම් කළා. මේ නිබන්ධනයේ නිගමනය වහාම වෙනස් කළ යුතුයි කියලා. නමුත් ගරු මූලසනාරූඪ නියෝජකාරක සභා සභාපතිතුමනි, තර්ජන හරා ගර්ජන හරා ඉතිහාසය වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි යමක් වැරදි නම් ඒකට විරෝධය පාල පළක් නෑ. විග්නේශ්වර මන්ත්‍රීතුමා කියන කතාව වැරදි නම් අපි ඒක වැරදි කියලා ඔප්පු කළ යුතුයි. ඒ නිසා මම විග්නේශ්වර මන්ත්‍රීතුමාට මාධ්‍ය හමුවක් පවත්වලා අභියෝගයක් කළා. එන්න මා සමග විවාදයට ඔබ සතු සාක්ෂි සියල්ල අරගෙන ශ්‍රී ලංකාවේ මුල්පදිංචිකරුවන් දෙමළ ජනතාවද කියන මාතෘකාව යටතේ අපි ප්‍රසිද්ධ විවාදයක් කරමු. ඔබ රැගෙන එන සියලුම සාක්ෂි පදනම් විරහිතයි කියලා ඔප්පු කරන්න මං සූදානම් කියලා. හැබැයි ඒ ප්‍රකාශය කරාට පස්සේ විග්නේශ්වර මන්ත්‍රීතුමාගේ මිහික් කියලා සද්දයක් නැහැ. වෙලාවට මට හිතෙනවා ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, අභියෝගයේ කියන වචනයට රෞද්‍ර කොටියෙක් පූස් පැටියෙක් තරම් අහිංසක කරන්නට නිහඬ කරන්නට පුළුවන් මැජික් බලයක් තිබෙනවාද කියන ප්‍රශ්නයකුත් මගේ හිතේ ඇති වුණා. සමහරව අපෙන් ප්‍රශ්න කරනවා ඇයි දෙයියනේ මේක එතුමා කතා කරන වෙලාවේ ප්‍රශ්න කරේ නැත්තේ. ගරු මුලාසනාරූඪ නියෝජකාරක සභා සභාපතිතුමනි, මේ සභාවේ සම්ප්‍රදායන් ගැන නොදන්නා අයයි ඒ කාරණේ මතු කරන්නේ. එදා තිබුණේ කථානායකතුමාට සුබ පැතීමේ අවස්ථාව. කථානායකතුමාට සුබපතන අවස්ථාවේ කවුරුවත් බාධා කරන්න යන්නේ නැහැ තවත් කෙනෙක්ගේ කතාවකට. ඊට පස්සේ අපිට මේ සභාව අමතන්න ලැබුණු පළවෙනි අවස්ථාව වෙන අද දිනත් ඊට කලින් එළියෙත් අපි මේ කාරණේ සම්බන්ධයෙන් අභියෝගයට ලක් කරා. විශේෂයෙන් අපි සතුටු වෙනවා මේ පාර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ. උතුරේ ජනතාව, නැගෙනහිර ජනතාව ඉතා පැහැදිලි පණිවිඩයක් දීලා තියෙනවා. ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, දකුණේ සිංහල ජනතාව සමග සමගියෙන් වැඩ කරලා බෙදුම්වාදී විසබීජයේ වෙනුවට සංවර්ධනයේ අරුණළු උතුරට ගේන ඔබතුමන්ට, ඩග්ලස් දේවානන්ද ඇමතිතුමන්ට, මේ අන්තවාදී ප්‍රකාශ කරපු මන්ත්‍රීතුමාට වඩා ඉහළ මනාප ප්‍රමාණයක් ලබා දෙමින් ඔබතුමන්ලා තමයි උතුරේ නායකයෝ විය යුත්තේ කියන පණිවිඩය උතුරේ ජනතාව කියලා තියෙනවා. දකුණත් සමග එකට අත්වැල් බැඳගෙන කටයුතු කරන්න අපි ලෑස්ති කියන පණිවිඩය ඔබතුමන් ලැබුණේ දැවැන්ත මනාප සංඛ්‍යාව. මට මතක විදිහට 36,365ක් ලැබි ඔබතුමා තමයි යාපනයේ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීතුමා. ඔබට ඔබතුමා තෝරා ගැනීම හරහා ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරඟ කරද්දී ඔබතුමාව තෝරා ගැනීම හරහා උතුරේ ජනතාව ලබා දී තිබෙන මේ අලුත් පණිවිඩය දකුණේ නායකයන් ඉතා ප්‍රවේශමෙන් කියවා තේරුම්ගෙන උතුර දිගු කළ මිත්‍රත්වයේ හස්තයට අපි දෑ දෙකම දිගු කර ආදරයෙන් වැළඳ ගත යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. ගරු මුලාසනා ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි, ඊයේ දවසේ විපක්ෂයේ ප්‍රධානම තර්කය වුණේ අතුරු සම්මත ගිණුමක් මුලින් ඉදිරිපත් වුණා ජනවාරි පළවෙනි ඉඳන් මාර්තු 31 වෙනිදා දක්වා. ඊළඟට අද ඉදිරිපත් කළ තියෙන අතුරු සම්මත ගිණුමක් අගෝස්තු පළවෙනි ඉඳන් සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා. ඒ නිසා මැයි මාසේ පළවෙනි ඉඳන් සිට ජූලි මාසේ 31 වෙනිදා දක්වා වූ කාල පරාසයට මේ පාර්ලිමේන්තුව මුදල් අනුමත කරලා නැහැ. ඒ නිසා ඒ කාලයේ මුදල් වියදම් කළ ආකාරයේ නීති විරෝධී මෙය මහා භයානක නීතිමය විනාශයක් විදියට ඊයේත් අදත් විපක්ෂයේ මන්ත්‍රීවරු අර්ථ
දක්වා.
ගරු මුලාසනාරූඪ නියෝජ්‍ය සභාපතිතුමනි, සමගි ජන බලවේගය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ අසූහතෙන් දෙදාස් විස්ස කියන මූලික අයිතිවාසිකම් පෙත්සමේ 62 වෙනි ඡේදයේ සිට ඉදිරියට තියෙන ඔය තර්කෙම තමයි. ඒ තර්කයේ ඉදිරිපත් කරමින් එදා කිව්වේ වහාම පාර්ලිමේන්තුව යලි කැඳවන්න ජනාධිපතිතුමාට දැන් මුදල් වේදම් කරන්න මේයි පහ කියන්නේ මේ යුගයේ පටන් අරන් මේ ප්‍රශ්නගත යුගයේ පටන් අරන් දැන් මුදල් වේදම් කිරීම නීති විරෝධී වහාම යලි පාර්ලිමේන්තුව කැඳවන්න කියලා ජනාධිපතිතුමාට නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය දින ගණනාවක් මේ පෙත්සම හොඳින් සලකා බලා ආවට ගියාට නෙවෙයි දින 9ක් විතර මට මතක විදියට හොඳින් සලකා බලලා මේ පෙත්සමේ හරයක් නැත නීතිමය පදනමක් නැත කියලා පෙත්සම විභාගයටවත් නොගෙන විසික් කරා. ඒ පිළුණු වෙච්ච ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතිකව විසික් කරපු තර්කයේ අරගෙන මේ පාර්ලිමේන්තුවේ දවස් දෙකක් නාස්ති කිරීමෙන් විපක්ෂය අද කෙතරම් බංකොලොත් භාවයට පත් වෙලාද කියන කාරණය පෙන්නුම් කරනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ නියෝජ්‍ය සභාපතිතුමනි, මොවුන්ගේ දෙවෙනි ප්‍රධාන තර්කයේ උනේ කොරෝනා වසංගතයේ ඉන්නත් කලින් මේ ආර්ථිකයේ ඍණ වෙලා කවුද කරේ? අපේ ආණ්ඩුව කාලේ අපි 106ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කළා. ඒ ආර්ථික වර්ධන වේගය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දසවසරේ යුද්ධයක් කරලා තිබියදී මහා දැවැන්ත සංවර්ධනයක් කරමින් 106ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් අපි ගෙන ගියා. ඔබ ඇවිත් ඒක සාමාන්‍ය 103යි වසර පහටම. පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය 101.9යි. පසුගිය වසරේ අපේ අග්නිදිග ආසියාවේ දකුණු ආසියාවේ සිටින දුර්වලම රට ලෙස සැලකන ආර්ථික වශයෙන් ඇෆ්ගනිස්තාන්ටත් වඩා පිටිපස්සෙන් අපේ ආර්ථික වර්ධනය තිබුණේ. ඒ ආර්ථික වර්ධනයේ දිගුව තමයි මේ වසරේ මුල් මාස 6 පෙන්වන්නේ. කොරෝනා එන්න කලින් ඉඳන්ම ඔබ මේ රට එක පැත්තකින් ආර්ථික වශයෙන් එක පැත්තකින් ආර්ථිකයට කරු විනාශේ දෙවෙනි එකේ මහා බැංකු වංචාවෙන් දැවැන්ත සොරකම් තුන්වෙනි එක පාස්කු ප්‍රායයේ සිදුවෙන්න බලා සිටීම වැනි කාරණා මතයි මේ ආර්ථිකයේ ඍණවීම ආරම්භුනේ, ආර්ථිකයේ දුර්වල වීම ආරම්භුනේ. නමුත් මේ රටේ ජනතාව 3 දෙක දැවැන්ත ජනවරමත් දෙමින් ලබා දෙමින් අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් මේ ආර්ථික යලි නැගිට සිටීමේ ශක්තිය තිබෙනවායි කියන විශ්වාසය පළ කරලා තියෙනවා. අන්න ඒ විශ්වාසය අපි අබමල් රේණුවකවත් හානියක් නොවෙන්න මේ ආර්ථිකය අපි ගොඩ දානවා කියන ප්‍රතිඥාව මේ රටේ ජනතාවට ලබා දෙමින් මම නියඳ වෙනවා.
Thank you. Honorable Shashindra Rajapaksha, you have 4 minutes.
ගරු නියෝජකාරක සභාපතිතුමනි, මේ උත්තරීතර පාර්ලිමේන්තුවට 1947 මගේ සීයා ඩී රාජපක්ෂ මැතිතුමා තේරීපත් වෙනවා. එතුමන් දේශපාලන දිවියේ අවසන් කරන්නේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරයා හැටියට. ඒ වගේම ගරු චමල් රාජපක්ෂ මැතිතුමා මගේ පියා මේ උත්තරීතර සභාවට 1989 තේරීපත් වී 1999 දී කෘෂිකර්ම හා ඉඩම් නියෝජ්‍ය අමාත්‍යවරයා බවට තේරීපත් වෙනවා. ගරු නියෝජකාරක සභාපතිතුමනි, අද දවසේ මම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට පත් වෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙන්. 1947 පටන් 20/20 දක්වා අවුරුදු 73ක් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට මගේ සීයාත් මගේ පියාත් මාවත් පත් කර එවන්නේ මේ රටේ වැඩ කරන, මේ රටට කන්න දෙන, මේ රටේ මුර දේවතාවුන් වැනි ගොවි ජනතාවයි. මම ඒ ගැන ආඩම්බර වෙනවා වගේම ඔවුන් වෙනුවෙන් මගේ ගෞරවය ස්තුතිය පුද කරනවා. ඒ වගේම ඔවුන් වෙනුවෙන් පෙරලා සේවය කිරීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීම පිළිබඳව අධිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් අති ගෞරවනීය මහා සංඝරත්නයටත් මා ගැන විශ්වාසය තැබූ සියලු වැඩිහිටි මන්ත්‍රීවරුන් මැති ඇමතිවරුන්ටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා අත්වැල් බැඳගත් සියලුම පාක්ෂිකයන්ටත් මගේ ගෞරවය හා ස්තුතිය පුද කරනවා. එතැබූ විශ්වාසයේ අයුරින්ම ශක්තිමත් කරමින් මා පත් කරේ වූ වෙල්ලස්සේ ජනතාවට වගේම ජාතික වශයෙන් මේ රටේ සමස්ත ගුජ ජනතාවටත් මට හැකි උපරිම සේවාව ලබා දීමට මා කැප වෙනවා. ගරු නියෝජකාරක සභාපතිතුමනි, ඒ වගේම මම කියන්න ඕනේ 2009 පටන් 2015 වර්ෂයේ බලහත්කාරයෙන් මගෙන් උදුරා ගන්නා තෙක් මම මේ රටේ 9 එකක් ජනතාවට වග කියපු ප්‍රධාන අමාත්‍යවරයෙක්. රාජ්‍ය පාලනය, මූල්‍ය පාලනය, පිරිස් පාලනය යන විවිධ වූ ශේෂ්ත්‍රයන් මා ලැබූ අත්දැකීම් මට මගේ උසස් අධ්‍යාපනය සඳහා ලබාගත් දේශපාලන විද්‍යාව උපාධියට භාවිතයේ මේ ක්‍රියාකාරකම් තුළින් පන්නරය ලබන්නට ලැබූ මහඟු අවස්ථාවක් වුණා. ඒ වගේම එය මට මගේ දේශපාලන දිවියට සැබෑ වූ මහජනතාවගේ ජීවිතය හා ඔවුන්ගේ ඕනෑපාකම් ඉගෙන ගැනීමට හා එවෙනුවෙන් සේවය කිරීමටද ලද ජනතා විශ්වවිද්‍යාලයක් වුණා.
Honorable member, you have 2 minutes left.
Yes, sir. ඒ අලුත් අමාත්‍යාංශය තුල මේ වෙත පැවරී ඇති අභියෝග හා වගකීම් ජය ගැනීමට හැකියාව, දැනුම, අත්දැකීම් මා සතුව තිබේ යයි මම විශ්වාස කරනවා. දේශීය ගොවිතැන, දේශීය ගොවියා, ඔවුන්ගේ නිෂ්පාදන, එවැගේම රටට නොපෙනෙන විශාල සේවයක් ඉටු කරන පෞද්ගලික අංශයත් අවසානයේ පාරිභෝගිකයත් ආරක්ෂා වෙන පරිදි කෘෂිකර්ම, වෙළඳ, පාරිභෝගික යන ශේෂ්ත්‍ර තුනම ආවරණය පරිදිත් නියාමන සභාවක් ස්ථාපනය කරන්නත්, එවිනුවෙන් කෘෂිකර්ම වෙළඳ නියාමන පනතක් මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. එවැගේම නව ගෝලීය ආර්ථිකයට මුහුණ දෙන්න මේ රටේ තරුණ තරුණියන්ගේ උසස් අධ්‍යාපනයට පූර්ණ කෘෂිකර්ම විශ්වවිද්‍යාලයක් හැටියට හෙක්ට කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ පුහුණු කිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ පළමු වන කෘෂිකර්ම විශ්වවිද්‍යාලය හැටියට පරිවර්තනය කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. නව ලෝක ආර්ථිකය තත්වයන් යටතේ විටින් විට බැටකන ඇඟලුම් කර්මාන්තය වැනි මේ රටේ විවිධ වූ නිෂ්පාදන ශ්‍රේෂ්ඨයන්ගේ නිලී සිටින වැඩ කරන තරුණ තරුණියන්ට වඩා ඉහළ වැටුපක්, එහෙමත් නැත්නම් ලාභයක් ඉපිය හැකි සුරක්ෂිත ශ්‍රේෂ්ඨයක් බවට කෘෂි නිෂ්පාදන වෙළඳාම හා පාරිභෝජනය යන ශ්‍රේෂ්ඨයන් ශක්තිමත් කිරීමට ස්ථීරසාර වැඩපිළිවෙලක් ගොඩනගන්න මට ලබා දීලා තියෙන මේ කාලය තුළ මට හැකි අවුරුන් කැප වෙලා වැඩ කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Roshan Ranasinghe, you have 5 minutes.
ගරු කාරක සභා සභාපතිතුමනි, ප්‍රථමයෙන්ම මගේ අදහස් දැක්වීමේදී ස්තුතිය පුද කරනවා. 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා මේ රට නැවත නගා සිටවන්න රටේ ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් නියුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා විදියට පත් කරන්නත්, එවැගේම 9 වෙනි පාර්ලිමේන්තුවට මමත් ඒත් එක්කම මාත් සමග පොදුජන පෙරමුණෙන් අපේ සහෝදරයෝ දෙදෙනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සමාජිකයෙකුත් 4 දෙනෙක් පත් කරලා යපු පොළොන්නරුවේ ආදරණීය ජනතාවට. එවැගේම මගේ ජයග්‍රහණය වෙනුවෙන් සහ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් අප කැප වෙච්ච සියලුම දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂ ස්තුතියක් සහ ගෞරවයක් උදකරන්න මේ අවස්ථාවක් කරගන්න. එවැගේම සෞභාග්‍ය දැක්මෙන් අපේ රට ගොඩනගන්න මේ යන ගමන තුල අපට පැවරී තියෙන වගකීම උපරිම වශයෙන් ඉෂ්ට කරන්න මට පවරපු ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විදියට කළ හැකි උපරිමය කරන්න කටයුතු කරනවා. එතනදී විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකින් 100,000 කෘෂිකර්මාන්තය සහ දේශීය කර්මාන්ත තුල තමන්ගේ ආර්ථිකය ගොඩනගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපි මේ වෙනකොටත් සැලසුම් සකස් කරගෙන යනවා. එවැගේම ජනාධිපතිතුමා සඳහන් කළාසේම මේ රටේ ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. එදා මෙදා තුර නොවිසඳිච්ච ඒ ප්‍රශ්න විසඳන්න ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කිරීමත් ඉතාම වැදගත් වෙන කාර්යයක්. 3/2 ජනවරමක් ලැබිලා තියෙන අවස්ථාවක ඒ පනත් සංශෝධනය කළා. ජනතාව අද පවුල් ඒකක තුල තියෙන අර්බුද, මේ ඉඩම් නිසා ඇති වෙලා තියෙන පවුල් ආරවුල් වැනි දේ නැවත ඇති නොවන විදියට කටයුතු කරන්නත් අපි ක්‍රියා කිරීමේ වගකීම බාර අරගෙන කටයුතු කරනවා. ඒ වගේම තමයි රට සංවර්ධනය කරා
ගෙන යන්න. Honorable member, you have 2 minutes left.
Thank you. රට සංවර්ධනය කරා ගෙන යන්න ආර්ථික වශයෙන් අපි බාරගත් රට 2.0 ගානක ආර්ථික වර්ධන වේගයට කඩාවැටිච්ච මේ රට නැවත අපේ දේශීය කර්මාන්ත ටික දියුණු කිරීම ඒ වගේම දේශීය කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීම වගේම සංචාර කර්මාන්තයත් ඒ වගේම සේවාංශයෙන් මේ රට දියුණු කරන්න ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ වගේම දිලිඳුකම පිටු දැකීමේ ඒ කාර්යය දෙන සභාපතිතුමන් ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂ මැතිතුමාත් අද ලොකු සැලසුමක සටනක යෙදිලා ඉන්නෝ ඒ වෙනුවෙන් අපිට විශ්වාසයක් තියන්න පුළුවන් 20-25 වෙනකොට මේ රට අර්බුද ජනතාව මුණ දෙන ගොඩක් ගැටලු වලට විසඳුමක් අපිට ලබා දෙන්න හැකියාව ලැබෙනවායි කියන එක. ඒ නිසා අද අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මේ රටේ තාරුණ්‍යය. ඒ තාරුණ්‍යය අනාගතේ කොහොමද? එයාගේ අනාගතය වෙනුවෙන් යාළගේ විරැකියාව තුරන් කිරීමට අපට සැලසුම් ගණනාවක් ගන්න අද කටයුතු කරන්න ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දිනුදුකම පිට දැකීම විශේෂයෙන්ම සමෘද්ධි ලාභියා සමෘද්ධියටම හිර කරලා තිබීම තුළ එයා කවදාවත් ආර්ථික වශයෙන් නැගිටින්නේ නැහැ. මේ දැක්කා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ සමෘද්ධි ලාභීන්ගේ ආර්ථිකය නගා සිටවන් අද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. ඒක අපට කළ හැකි. හැම ග්‍රාම සේවා වසමකම ඒ ජනතාව වෙනුවෙන් වගකීම බාර ගන්න නිලධාරීන් 5 දෙනෙකුට වැඩිය ග්‍රාම සේවා වසමක ඉන්නවා. ග්‍රාම නිලධාරීවරයා කෘෂි පරිශ්‍රණ නිලධාරීවරයා සමෘද්ධි නිලධාරීවරයා සංවර්ධන නිලධාරීවරයා මේ වගේ මේ අය අපි නිසි ආකාරයේ මේ අයව ඒ ඵල ප්‍රයෝජනයක් ගත්තොත් එයාට වගකීම් ටික ජනාධිපතිතුමාගේ ආර්ථික වශයෙන් පොළ හැම මේ රටේ ඒ දිරිඳුකම පිටු දකින්න අපට නිසි ක්‍රමවේදයක් තුල කටයුතු කළ හැකි කියන විශ්වාසය පැහැදිලිවම තියෙනවා. නිසා අපි දැන් පැහැදිලිවම අපි ඉතිහාසය තුල ඒ ආණ්ඩුව වලින් වෙච්ච අඩුපාඩු මොනවාද වැරදි මොනවාද මේවා නිසි අවබෝධයක් ඇතුව කටයුතු කරන්න අපරාජය දැන් සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ තුල අපට අපේ තිබෙන සම්පත් තුලින් දැනෙන තැනකට මේ රට ගෙන එන්න හැකියාව තියෙනවා. ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත් රජයේ විදියට අපි කටයුතු කරනවායි කියන එකත් සිහිපත් කරමින් නැවතත් මේ කාලය ලබා දීම පිළිබඳව ස්තුතිය පුද කරමින් මගේ අදහස් දැක්වීම හමාර කරනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Milan Jayatilaka, you have 4 minutes.
ගරු නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ප්‍රථමයෙන්ම ඔබතුමන්ට මං සුභාශිංසනය කරනවා. ඒ වගේම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යමත් දැක්ම ප්‍රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක මේ රටේ අනාගත සුභසිද්ධිය වැඩපිළිවෙල ආරම්භ කරන මොහොතක අපිට මේ පාර්ලිමේන්තු නියෝජනය කරන්නට ඒ අවස්ථාව උදා කරන මොහොතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට මගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී මම පුද කරනවා. ඒ වගේම මේ දැවැන්ත වැඩපිළිවෙල අපේ රට තුළ ව්‍යාප්ත කරලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය බිහි කරන්නට ශක්තිමත් නායකත්වයක් ලබා දීපු බැසිල් රෝහන් රාජපක්ෂ මැතිතුමාට මගේ සුභාශිංසන ගෞරවය ඒ වගේම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. මොකද එතුමන් තමයි ලංකාව පුරාම ඒ දැවැන්ත වැඩපිළිවෙල ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්නට අපිට ඒ පක්ෂය ගොඩනගන නායකත්වය ලබා දුන්න නායකත්වය. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කය ගත්තහම මේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට අපිට යෝධ හයියක් වුණ අපේ ප්‍රසන්න රණතුංග මැතිතුමා එතුමාගේ විජයග්‍රහණයක් කර ගැනීම පැත්තකින් තියලා ඒ මොහොතේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායම දිනවන් එතුමා ගත්ත උනන්දුව එතුමා ගත්ත උත්සාහය අද සාර්ථක වෙලා අපිට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13ක් ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබුණා. ඒ පිළිබඳව මම එතුමන්ට ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේදී. ඒ වගේම දොම්පේ ආසනේ මගේ ආදරණීය ජනතාවට ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ මගේ ආදරණීය ජනතාවට මම මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. මාව මේ පාර්ලිමේන්තුවට
පත් Honorable member you have 2 minutes left.
මේ පිළිබඳව ඒ වගේම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ මගේ පාසලේ ආදි සිසුවන්ට ඒ වගේම මගේ පාසලට ඒ වගේම සියලුම සහෝදරයන්ට මම ස්තුතිවන්ත වෙන ගමන් ඒ වගේම මේ අවස්ථාවේදී මම සිහිපත් කරන්න ඕනි මේ රටේ අනාගතය අපේ තරුණ පරපුර ශක්තිමත්ව ගොඩනගන්න මේ කාල සීමාව තුළදී මේ රටේ මත්ව දුර දුරු කරලා මේ රට ශක්තිමත්ව ගොඩනගන්නට මේ ගෙනියන වැඩපිළිවෙලත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාතාලයේ මර්ධනය කරන වැඩපිළිවෙලත් එක්ක අපිට ඉදිරියේදී ඒ දවැන්තව මේ රටේ අනාගතය ශක්තිමත් කරන්න ඒ වගේම කෘෂිකාර්මාන්තය දියුණු කරන රටක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න මම පහුගිය කාල සීමාවේ මගේ ආසනයෙන් පටන් ගත්ත පුරං කුඹුරු අස්වද්දන වැඩපිළිවෙලේ අද වෙනකොට මම ආසනය තුල පුරං කුඹුරු අක්කර 512කට වැඩි ප්‍රමාණයක් අපි අස්වැද්දුවා මේ පහුගිය කාල සීමාවේදී ඉදිරියේදී මේ රටේ ඒ ආර්ථිකය ගොඩනගන්නට අපි පුළුවන් උපරිම ආකාරයෙන් කෘෂිකර්මාන්තයට අපේ දායකත්වය ලබා දෙන ගමන්ම මේ මොහොතේ සිහි කරන්න ඕනේ අපේ දරුවෝ පාසලට ඇතුළත් කරන්න යනකොට ඉතාම අක්‍රමික වැඩපිළිවෙලක් අද ක්‍රියාත්මක වෙනවා ඒ දරුවෝ පාසලට ඇතුළත් කරන්න අද දෙමව්පියෝ නොඑක් විදිහේ කූට ලේඛන හදන වැඩපිළිවෙලක් දක්වා ගිහිල්ලා තියෙනවා හින්දා ඒ දරුවා පාසලට ඇතුළත් කරද්දී ඒ වැඩපිළිවෙල වෙනස් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා මේ අපේ හැම දරුවෙක්ටම තමන්ගේ අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන්නේ හොඳ පාසලකට තමන්ගේ දරුවා ඇතුළත් කරන්න. ඒ ඇතුළත් කරන වැඩපිළිවෙලට හොඳ පාසල් පද්ධතියක් බිහි කරන එක වගේම ඒ වගේම මේ තමන්ට කැමති පාසලකට යන්න පුළුවන් වටපිටාවක් ගොඩනගලා දෙන්න.
Honorable member your time is up please wind up.
මේ පිළිබඳව අපේ සහයෝගය අපි ඕනම මොහොතක ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් ඒ වගේම මේ අවස්ථාව ලබා දීම පිළිබඳවත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් ඉදිරියටත් දොම්පේ ආසනය නගා සිටවන්න වගේම ගම්පහ දිස්ත්‍රික්කයට ඒ ශක්තිමත් වැඩපිළිවෙලක් තුළින් තරුණ දේශපාලන නායකත්වයක් ලබා දෙන්න කටයුතු කරන්න සීකරමින් මගේ වචන ස්වල්පය අවසන් කරන බොහොමත් ස්තුතියි.
Thank you Honorable Velu Kumar. You have 6 minutes.
Thank you. சபைக்கு தலைமை தாங்குகின்ற குழுக்களின் பிரதி தலைவர் அவர்களே முதலாவதாக உங்களது இந்த நியமனத்திற்கு என்னுடைய வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கின்றேன்
நன்றி
கண்டி மாவட்ட வரலாற்றிலே தமிழ் பிரதிநிதியாக தொடர்ச்சியாக இரண்டாவது தடவை வரலாற்றில் தெரிவாகின்ற முதலாவது பாராளுமன்ற உறுப்பினராக என்னை கண்டி மாவட்டத்தில் வாழுகின்ற தமிழ் பேசும் தமிழ் முஸ்லீம் சமூகத்தினர் இந்த சபைக்கு இம்முறை தெரிவு செய்து அனுப்பியிருக்கின்றனர் அந்த வகையிலே என்னை இரண்டாவது தடவையாக இவ்வுயரிய சபைக்கு தெரிவு செய்து அனுப்பியிருக்கக்கூடிய கண்டி மாவட்டத்தில் வாழுகின்ற தமிழ் முஸ்லீம் சமூகத்திற்கு என்னுடைய மனமார்ந்த நன்றிகளை இந்த சந்தர்ப்பத்திலே தெரிவித்துக் கொள்கின்றேன் விசேஷன்ம நியோஜ்ய காரகசபா சபாபத்துமணி மானூர திஸ்திரிக் இத்தியாசே தமிழ மந்திரி வரேக் தெவனுவரட்டாத் பார்லிமெண்ட் தேரி பத்தின முல்ம அவஸ்தாவ ஏ அவஸ்தாவ மட்டலபாதுன் மானூர திஸ்திரிக்கே ஆதரணீய மகே ஜனதாவட்ட மகே கௌரவயா ஸ்தூத்திய மே அவஸ்தாவேதி புதகரணுவா ஏ வகேம தமிழ பிரகதிசீலி பெருமுனே பிரஜாதந்திரவாதி ஜனதா பெருமுனே நாயக்ககரு மனோகணேசன் மெத்துமாட்டத் ஏ வகேம எம பக்ஷியே நியோஜிய நாயக்க வருண்டாத் ஏ வகேம பக்ஷியே சாமாஜிக்க வருண்டாத் மம மகே ஸ்தூத்திய மே அவஸ்தாவேதி புதகரணுவா அதே போல என்னை இந்நிலைக்கு உயர்ந்து நிற்பதற்கு வழிநடத்தி இருக்கக்கூடிய என்னுடைய குடும்பத்தாருக்கும் அதே போல என்னுடைய சக தோழர்களுக்கும் இந்த சந்தர்ப்பத்திலே என்னுடைய நன்றிகளை முன்வைத்துக் கொள்கின்றேன் குறிப்பாக நாங்கள் இந்த 9வது பாராளுமன்றத்திலே ஒரு புதிய அனுபவத்தோடு இந்த பாராளுமன்றத்திற்குள் நாங்கள் உட்பிரவேசித்திருக்கின்றோம் அதாவது ஆளுகின்ற தரப்பிலே இந்த நாட்டில் தேவையான எந்த ஒரு சட்ட மாற்றத்தையும் கொண்டு வரக்கூடிய அளவிற்கு மூன்றில் இரண்டு பெரும்பான்மையை கொண்டிருக்கக்கூடிய ஒரு சபையாக இந்த சபை இருக்கின்றது. ஆகவே அந்த மூன்றில் இரண்டு பெரும்பான்மையை இந்த ஆளுகின்ற தரப்பு எதற்காக பயன்படுத்த போகின்றது என்பதே எங்களுடைய பிரதான கேள்வியாக இருக்கின்றது. குறிப்பாக நாங்கள் பார்த்தோம், ஜனாதிபதி அவர்களினால் முன்வைக்கப்பட்ட கொள்கை பிரகடன உரையிலே இந்த நாட்டின் ஜனநாயகத்துக்காக நாங்கள் கொண்டு வந்திருக்கக்கூடிய, ஜனநாயகத்தை ஸ்தாபிப்பதற்காக கொண்டு வந்திருக்கக்கூடிய 19வது திருத்தம் அகற்றப்படுதல், 13வது திருத்தத்திலே திருத்தங்கள் கொண்டு வருதல், அதே போல புதிய அரசியல் அமைப்பை உருவாக்குதல், அதைவிட அதிலே மிக அழுத்தமாக சொல்லப்பட்ட புதிய தேர்தல் முறையொன்று அறிமுகம் செய்தல் என்பது. அவே இந்த புதிய தேர்தல் முறை என்பதை நாங்கள் கொண்டு வருகின்ற போது இந்த நாட்டிலே வாழுகின்ற தமிழ் பேசும் தமிழ் முஸ்லிம் மக்களினது அரசியல் ரீதியான நிலைப்பாடு, அவர்களினுடைய அரசியல் ரீதியான அங்கீகாரத்திற்கு எந்த ஒரு பாதிப்பையும் ஏற்படுத்தாத வகையிலே அது அமைய காணப்படுதல் வேண்டும். அவே இந்த அரசாங்கத்திற்கு தார்மீக ஒரு கடப்பாடு காணப்படுகின்றது. இந்த நாட்டில் இருக்கக்கூடிய பல்லினங்களும் பல் மதத்தாரும் இந்த அனைவரும் இலங்கையர்கள் என்ற அடிப்படையிலே ஒன்றிணையக்கூடிய வகையில் கொண்டு வருகின்ற அரசியல் அமைப்பாக இருக்கலாம், தேர்தல் முறையாக இருக்கலாம், முன்னெடுக்கப்பட வேண்டும். ஆகவே முன்வருகின்ற காலத்திலே நாங்கள் இந்த 9வது பாராளுமன்றத்தில் தேசிய ரீதியாக நாங்கள் எதிர்நோக்குகின்ற சவால்களாக இந்த அரசியல் அமைப்பு புதிய இந்த தேர்தல் முறை மாற்றம் இருக்கின்ற போது மலையக சமூகத்தை பிரதிநிதித்துவப்படுத்தக்கூடியவன் என்ற வகையிலே நாங்கள் இந்த பாராளுமன்ற காலப்பகுதியிலே எங்களுடைய சமூகத்தில் இருக்கக்கூடிய கூலி என்ற அடையாளத்தை மாற்றி அதிலிருந்து நாங்கள் இங்கே வாழுகின்ற ஏனைய சமூகங்களுக்கு சமனான ஒரு நிலைக்கு மாற்றப்பட வேண்டும். ஆகவே அந்த கூலி என்ற அடையாளத்திலிருந்து மாறுபட்டு சமூக மாற்றத்தை கொண்டு வருவதற்கான அடையாளத்தை கடந்த அரசாங்கம் உருவாக்கினோம், அது இங்கே தொடர வேண்டும். அதுதான் எங்களுடைய மக்கள் லயம் அறையிலிருந்து வெளியே கொண்டு வரப்பட்டு தனி நிலத்திலே தனி வீட்டிலே வாழுவது மட்டுமல்ல, புதிய ஒரு
கிராமம்
முறையிலே வாழக்கூடிய ஒரு சூழ்நிலையை நாங்கள் உருவாக்கி வந்தோம், அது தடைபடாமல் தொடரப்பட வேண்டும். அதே போல பெருந்தோட்ட துறையினது கூலிகள் என்ற நிலை மாற்றப்பட்டு சிறுதோட்ட முறைமை வந்து கூலிக்கு பதிலாக வருமானம் பெறக்கூடிய ஒரு சூழல் எங்களுடைய சமூகத்தில் வாழ்பவர்களுக்கு அந்தஸ்து ரீதியாக மாற்றம் இடம்பெற வேண்டும் என்பதை கேட்டுக்கொண்டு உங்களுடைய இந்த சந்தர்ப்பத்திற்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி.
Thank you. Honorable Mrs. Dr. Sudarshini Fernando Pillai. You have 5 minutes.
ස්තුතිවන්ත වෙනවා නියෝජකාරක සභාපතිතුමනි. විශේෂයෙන්ම අපි 20 වෙනිදා අලුත් රජය දිවුරුම් දුන්නා. විශේෂයෙන්ම අපි සුබ පතනවා අතිගරු ජනාධිපතිතුමාටත්, ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාටත්, සියලුම අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු පත්වෙච්ච සියලුම මන්ත්‍රීවරුන්ට සුබ පතනවා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දැවැන්ත ජයග්‍රහණය පිටිපස සිටපු දැවැන්ත ශක්තිය වෙච්ච ජාතික සංවිධායක ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් මේ අවස්ථාවේදී අපේ ස්තුතිය පුද කරන්න අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම 9 වෙනි පාර්ලිමේන්තුවේ මංගල කතාව කරන මේ අවස්ථාවේදී මාව 3 වෙනි වතාවටත් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත්ත ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවටත් විශේෂයෙන්ම කටානාසනේ ජනතාවටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. විශේෂයෙන් මා වෙනුවෙන් කටයුතු කරපු අප කැප වෙච්ච සියලු දෙනාවත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. විශේෂයෙන්ම අපේක්ෂකවරුන් හැටියට මට සහයෝගය ලබා දීපු අපේ නිමල් අංසා මැතිතුමාටත්, ලසන්ත අලගියවන්න මැතිතුමාටත් විශේෂ ස්තුතිය මේ සභාවේදී පුද කරන්න කටයුතු කරනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ දැවැන්ත ජයග්‍රහණයක් ලබා දීමට නායකත්වය දීපු ප්‍රසන්න රණතුංග මැතිතුමාවත් අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා මේ රජය බාර ගන්නකොට එතුමා බාරගත්තේ කඩාවැටිච්ච ආර්ථිකය. මේ රජය 2015 බාර දෙනකොට 6%කට තිබිච්ච ආර්ථික වර්ධන වේගය දකුණු ආසියානු කලාපේ බොහොම අඩුවෙන්ම 3%ට වඩා අඩු අෆ්ගනිස්තානයටත් පහලින් තමයි එතුමා බාරගත්තේ. ඒ වගේම ආර්ථිකය කඩාවැටෙනා විතරක් නෙමේ, විශේෂයෙන්ම ත්‍රස්තවාදය නැවත ඇතුල් වෙලා ත්‍රස්තවාදී බිය ජනතාව තුළ තිබිච්ච යුගයක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට බාරගත්තේ. ඒ වගේම තමයි පහුගිය රජය රට ගැන රටට මුල් තැන දීලා කටයුතු කරන්නේ කළේ නැහැ. විශේෂයෙන්ම අයවැයක් සම්මත කරගන්නේ නැතුව තමයි මේ මැතිවරණයකට ඉදිරිපත් වුනේ. ඒ වගේම කිසිම අවිධිමත් විදියට කිසිම සැලැස්මකින් තොරව සංවර්ධන වැඩ කටයුතු කරලා බිල්පත් රාශියක් ඉතිරි කරලා තමයි මේ රජය බාර දුන්නේ. ඒ නිසා තමයි මේ රජයට අතිගරු ජනාධිපතිතුමාට විශාල වගකීමක් තිබුණා ඒ බිල්පත් පියවමින්. ඒ වගේම රටේ සංවර්ධන එතුමා සෞභාග්‍ය දැක්මේ පොරොන්දු වෙච්ච ඒ කරුණු කාරණා ඉදිරියට ගෙනියන්න එතුමාට විශාල අභියෝගයක් තිබුණා. ඒ නිසා තමයි අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කලින් ඉදිරිපත් කෙරුවත් ඒ වෙලාවේදී සුළුතර ආණ්ඩුවක් නිසා එයට අනුමැතිය ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අතරතුර තමයි මුළු ලෝකෙම වෙලාගත් කොවිඩ් ආසාදනය ලංකාවටත් බලපෑවේ. සෞඛ්‍ය සම්බන්ධව අපි බොහොම සාර්ථකව ඒ කොවිඩ් වසංගතය පාලනය කරන්න අපි මුහුණ දුන්නා. හැබැයි අපේ ආර්ථිකයට ලෝකෙම ආර්ථිකයට ඉතාමත්ම දරුණු ලෙස මේ කොවිඩ් වසංගතය බලපෑවා. විශේෂයෙන්ම 2019 ගෝලීය ආර්ථිකය වර්ධනය තිබුණේ 2.9%ට හැබැයි 2020 වෙනකොට ඍණ 4.9 දක්වා පහළට බැස්ස. මේක වැඩිපුරම දැනුනේ සංවර්ධිත රටවලට, දියුණු වෙච්ච රටවලට. මොකද වැඩිම බලපෑම තිබුණේ ඒ වගේ රටවලට. ඒ ආර්ථික වර්ධනය ඍණ 8 දක්වා අඩු වුණා. ඒකේ අපිට තිබිච්ච බලපෑම අතිවිශාලයි. මොකද ආර්ථිකයට විශාල බලපෑම
අපනයන
අපිට වැඩිපුරම අපි යවන්නේ දියුණු සංවර්ධිත රටවලට 60%ක් අපිට. ඒ නිසා අපි අපනයනයේ ලැබෙන ආදායම අඩු වෙනවා. වගේම විදේශ පිටරටවල රැකියා කරලා අපේ රටට ඩොලර් බිලියන 7.8ක් වගේ විශාල විදේශ විනිමය උපයලා දීපු අපේ ජනතාවගේ විදේශ විනිමය නැහැ. ඒ නිසා මේ ආර්ථිකය නැවත පණ ගන්න ඕන. අද අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අද හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ අපනයන ආර්ථිකය දියුණු කරන්න, දේශීය ආර්ථිකය දියුණු කරන්න, දේශීය ව්‍යවසායකය ශක්තිමත් කරන්න, කෘෂි ආර්ථිකය දියුණු කරන අද අතිගරු ජනාධිපතිතුමාගේ ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ අද අතුරු සම්මත ගිණුම තාවකාලික ඉදිරිපත් කළා. ඉතින් ඉදිරි අවුරුදු 4ක කාලය තුළ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මේ රටේ මූල්‍ය කළමනාකරණය කරන්න අයවැයක් ඉදිරිපත් කරලා ඒ සංවර්ධනය සඳහා මුදල් වෙන් කරන තෙක් තාවකාලික විසඳුමක් හැටියට. ඉතින් අපි ඇත්තටම සුබ පතනවා අතිගරු ජනාධිපතිතුමාට ඉතාමත්ම වගකීමකින් යුතුව අද ශක්තිමත් ලෙස එතුමා මේ රටේ රට ගොඩනගන්න අද හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන්ම අපි එතුමාගේ මූලාසන කතාවේදී අපි මතක් කරනවා, විශේෂයෙන්ම එකම රටක් තුළ එකම නීතිය කියන එක පිළිබඳව අපි විශාල වශයෙන් පහුගිය පාර්ලිමේන්තුව තුළ කතා කරා. මොකද මේ රටේ හැම දරුවෙකුටම අවුරුදු 18 වෙනතෙක් අධ්‍යාපනය ලබන්න තියෙන ඉඩකඩ අපි ආරක්ෂා කරලා දෙන්න ඕන. ඒ වගේම මේ රටේ හැම කාන්තාවකටම ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් සම අයිතිවාසිකම් අපි හැම කාන්තාවකටම ලබලා දෙන්න ඕන. මේක සිදු කරනවා. අපි ඒ සියලු දෙනම අපි සම්පූර්ණ විරුද්ධ බව මතක් කරමින් අතිගරු ජනාධිපතිතුමා ගෙන යන මේ වැඩපිළිවෙලට අපි සියලු දෙනාම එකතු වෙලා රට දියුණු කරගන්න සහයෝගය දෙමු කියන ආරාධනාව කරමින් මම නිහඬ වෙනවා.
Thank you. Honorable Nimal Lanza, you have 5 minutes.
Garu Niyojya Karaka Sabhapathumini visheshayen athuru ayawala ekane pilibanda adahas dakkim pilibanda labim pilibanda stutiyanta enawa. Visheshayen man balagena hiti ape garu vipakshe mantriyoru matu korupu karana monawada me athuru ayawala ekane pilibadawa kiyala. Ithamath paediliwa e mantriyoru kiwwa avurudu 72 kale thula ayawala ekane kidipad nokorupu ekama varshe meka kiyala. ඊළඟට මෙතුමාලා කිව්වා අප්‍රේල් 31 ඉඳලා අගෝස්තු 31 දක්වා පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතුව මුදල් වියදම් කරනවා කියන එක. ඊළඟට කිව්වා රට ලොක්ඩවුන් වුණත්, එයාපෝට් වාලා තිබ්බත්, ලෝකේ පුරා ලොක්ඩවුන් වුණත් ව්‍යවස්ථාව ලොක්ඩවුන් කරන්න බෑ කියන එක. අපි තාමත් පැහැදිලිව කියන්න ඕනේ අපි කොහේම අවස්ථාවක ව්‍යවස්ථාව ලොක්ඩවුන් කරලා නැහැ. අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඉස්සරහා ඇරලා තිබ්බා. පාර්ලිමේන්තුව ඉස්සරහට අවුරුදු 4 මාර වුණාට පස්සේ ඊට පස්සේ විපක්ෂයේ ගියා පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා. හැබැයි අධිකරණයේ තීන්දුවක් දුන්නා පැහැදිලිවම පාර්ලිමේන්තුව නැවත කැඳවන්න බෑ කියලා. ඒ නිසා ජනාධිපතිතුමාට ලැබෙන පළවෙනි අවස්ථාව පාර්ලිමේන්තුවපත් වෙලා පළවෙනි අවස්ථාවම අතුරු අයවැය ලේකනේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ නිසා ව්‍යවස්ථානුකූලව ජනාධිපතිතුමාට තියෙන අගමැතිතුමාට තියෙන බලය තුල එතුමාලා පළවෙනි අවස්ථාව මේ කටයුත්ත කරලා තියෙනවා. ඒ නිසා අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ පෞගිය කාලය තුල විශේෂයෙන් මේ වගේ අවස්ථාවක් සිදු වෙන්න මූණපායවේ ලෝකේ පුරා කොවිඩ් වසංගතයක් තිබුණා. ඒ කොවිඩ් වසංගතය අදත් ලෝකේ පුරා
ලෝකයේ ගොඩාක් රටවල් වල මලමිනි තාමත් මම හිතන්නේ පාරක් පාරක් ගන්න මැරෙනවා මිනිස්සු. මලමිනි ගොඩ ගෑනවා. සමුව මිනිවල්වල් බැකෝ දාලා ආරලා මේ මිනිසුන්ව වල්ලන්නේ. ඒම රටක් ලෝකයක් තියෙද්දි තමයි අපේ රටේ ජනාධිපතිතුමා දරු අගමැතිතුමාට පුළුවන්කම ලැබුණේ කොවිඩ් එක පාලනය කරලා ජනතාවගේ සර්වජන ඡන්ද බලය අයිතිය ලබා දීලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා මේ පාර්ලිමේන්තුව කැඳවලා මේ පාර්ලිමේන්තුව රතුරු ඇවෑලයක ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ. ඒ නිසා විපක්ෂය මම හිතන්නේ කුවක වෙන්නේ නැතුව ඊර්ෂ්‍යා කරන්න නැතුව වෛර කරන්න නැතුව ජනාධිපතිතුමාට මම හිතන්නේ ගෞරවය දක්වන්න ඕනේ. අගමැතිතුමාට ඒ ගෞරවය දක්වන්න ඕනේ. ආණ්ඩුවට කැබිනට් මණ්ඩලයට ඒ ගෞරවය දක්වන්න ඕනේ. මොකද අපේ අල්ලපු රටේ ඉන්දියාවේ ඊයේ 10000 ගණක් මැරලා තියෙනවා. විශාල ප්‍රමාණයක් හැමදාම අවු වෙනවා කොවිඩ් එක නිසා. හැබැයි අපේ ලංකාවේ අපේ පාර්ලිමේන්තුව අපි නැතුව කිසිම මන්ත්‍රීවරයෙක්ගේ උදව් නැතුව ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් පුළුවන් වෙනවා ලෝකයේ බලවත් ධනවත් රටවලට බැරුව යද්දි පුංචි රටක් වෙච්ච දුප්පත් රටක් වෙච්ච අපිට
පාලනය
කරගන්න. ඒ නිසා මම හිතනවා මම ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ විපක්ෂයට කුවකත්තේ නැතුව ඊර්ෂ්‍යා කරන්න නැතුව ජනාධිපතිතුමා අගමැතිතුමා එදා අවුරුදු 30ක තිබ්බ යුද්ධය අවසන් කළා. ඒ නිසා මලමිනි ගොඩ ගැවුන්නේ නැහැ. මලමිනි ගොඩ ගැයෙන එක නැති වුණා. කොවිඩ් එක නිසා ලෝකයේ මලමිනි ගොඩ ගැයෙද්දිත් ලංකාවේ මලමිනි ගොඩ ගන්න නැතුව මිනිස්සුන්ට තමන්ගේ දිනදා කටයුතු කරගන්න පුළුවන් ආකාරයට මේ රට ගොඩ නැගීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඒකම ගරු කැබිනට් මණ්ඩලයටත් අපි සියලු දෙනා ඒ ගෞරවය ලබා දෙන්න ඕනේ කියන එක ප්‍රකාශ කරමින් විශේෂයෙන් විපක්ෂයටත් ආරාධනා කරනවා මේ අතුරු අයවැලේඛනය මේ අයවැලේඛනය සම්මත කරගන්න කුවකත්තෙන් තොරව ඡන්දය ලබා දෙන්න කියලා ඉල්ලා සිටමින් මම කියනවා ස්තුතියි.
Thank you very much. Honorable Karunadasa Kodituwaku, you have 4 minutes.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි මේ උත්තරීතර සභාගර්භය තුළ හිඳමින් අකුරැස්ස ප්‍රමුඛ කරගත් මාතර ප්‍රගතිශීලී ජනතාව ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන් උදෙසා හඬක් නගන්නට ජනමරණක් ලැබීම පිළිබඳව මා හර්ණ්‍යාංගම ස්තුති සතුටු වෙමි. මහජන නියෝජිතයෙකුගේ භූමිකාව පිළිබඳ කිසිදු පූර්ව අත්දැකීමක් නොමැතුව ආගන්තුකයෙකු මාහට පොදු ජන සේවා ගමන් මගෙහි පෙරට යන්නට මේ උතුම් සභාව නියෝජනය කරන ඔබගෙන් ලැබෙන සහාය මා හදවතින් අගය කරමි. පුරා දින 140 දියත් වූ පූර්ව මැතිවරණ සමය හමාරවීමෙන් පසු නමන පාර්ලිමේන්තුව සඳහා සුදුසුන් තෝරා ගැනීමේ මහා මැතිවරණයේදී 1,15,000 ආසන ජනමානාපයක් මා උදෙසා තිළිණ කළ මාතර දිශාවේ ප්‍රගතිගාමී දේශ ප්‍රේමී ජනතාව වෙත මාගේ ශිරස ප්‍රමාණය පුද කරන අතර අකුරැස්ස ප්‍රමුඛ මාතර දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවගේ අභිලාෂයන්ද අයිතීන්ද දිනාදීමට මා කැපවන බව සඳහන් කරන කැමැත්තෙමි. එමෙන්ම මාහට හදවතින් මා ආශිර්වාදයක් වූ අතිගරු මහා සංඝරත්නය අතිගරු ජනාධිපති ගරු අග්‍රාමත්තුමා ඒ වගේම පක්ෂයේ ජාතික සංවිධායක ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා දිස්ත්‍රික් නායක දල සරහප්පෙන අමාත්‍යතුමා ඇතුළු මාතර අප කණ්ඩායමටද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙතද මාගේ ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කිරීම මාගේ අත්හළ නොහැකි යුතුකමක් වශයෙන් හඳුනාගත්තෙමි. එමෙන්ම අපගේ ප්‍රදේශයේ පවතින සංවර්ධන අවශ්‍යතාවයන් කීපයක් සිහිපත් කිරීමට මාගේ මංගල පාර්ලිමේන්තු ආමන්ත්‍රණයේ ඉඩක් තිබිය යුතුයි මා විශ්වාස කරමි. පානීය ජලයේ අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකිව දුක් විඳින අතිවිශාල ජනතාවක් අප දිස්ත්‍රික්කයේ ජීවත් වන බැවින් ඔවුන්ගේ දියපවස නිවන්නට මේ උතුම් සභාවේ ප්‍රමාණවත් අවධානය යොමු යුතු බව මම යෝජනා කරමි. නිල්ලලා ගම් කොමලිය අපේ භූමියේ අනන්‍යතාවයේ උද අපි අයගෙන් බොහෝ ඵල ප්‍රයෝජන ගත්තද වසර 4-5කට වරත් අය අප සමග උරණ වෙනවා. නිල්ලලා ගංග ව්‍යාප්තියේ ප්‍රශ්නය ඔළුවෙන් අල්ලා නොගෙන වල්ගෙන් අල්ලාගත් නිසා ඒ නිසා අපි අතීතයේ චෝදනා කිරීමෙන් වැළකී ඒ පිළිබඳව නැවත සලකා බලා කාලෝචිත ප්‍රායෝගික විසඳුමක් යෝජනා කිරීමට සාමූහික කටයුතු කර කැපවිය යුතු වෙනවා. ගරු සභාපතිතුමනි මාගේ වෘත්තිය හා බැඳුණු අවශ්‍යතාවයන් කීපයක් මේ උත්තරීතර සභාව හමුවේ තිබීමද මාගේ අත්හළ නොහැකි වගකීමස්සේ හඳුනාගෙන තිබෙනවා. ඉතාමත් කුඩා ව්‍යාපාරයකින් ආරම්භ කර මහා පරිමාණ ඇඟලුම් ව්‍යාපාරයක් දක්වා දියුණු මාගේ වෘත්තිය මගෙහි දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ගමන් කරන දැක්ම මාගේ අභිප්‍රායයි. ඒ සඳහා සුදුසුම කාලය මෙය බව මගේ විශ්වාසයයි. දේශීය ආර්ථිකයක් විශ්වාස කරන රාජ්‍ය නායකයෝ හා ව්‍යවසායකත්වයට දිරි දෙන අග්‍රාමාත්‍යවරයෝ ග්‍රාමීය ආර්ථික දියුණුව දෙසා කැපවුණු අමාත්‍ය මණ්ඩලය රට පාලනය කරන මේ යුගය තරම් එයට ගැළපෙන යුගයක් තරම් නොමැති තරම්ය. එමනිසා මම යෝජනා කරනවා සෑම ප්‍රාදේශීයලෙකම් කොට්ටාසයකටම ඇඟලුම් කර්මාන්ත ශාලාවක් බැඟින් ආරම්භ කර එමගින් රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවක් මෙම ජාතික ආර්ථිකයට දායක වීමට අවස්ථාව සලසා දීමට මෙම උත්තරීතර සභාවේ අවධානය යොමු කරන ලෙසට සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්ති සංග්‍රහය ඓතිහාසික වූ දැවැන්ත වූ ජන අනුමැතියක් ලද මේ ලියවිල්ලේ සෑම පිටුවක්ම වගන්තියකට වාක්‍යයටම වචනයකට මෙන්ම විරාම ලක්ෂයකටද වග කියමින් එහි අර්ථ පූර්ණ්‍ය උදෙසා කැපවීමෙන් මාතවර අනාගතය උදෙසා
Honorable Member, your time is up. Please wind up.
ඔබ සැමට මාගේ ගෞරවනීය හෘදයාංගම ස්තුතිය පුදකින් මානීයව බොස්ති.
Thank you. Honorable Mrs. Talata Athukorala, you have 8 minutes.
ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි අද නම්වෙනි පාර්ලිමේන්තුවේ ප්‍රථම කතාව කරන මේ අවස්ථාවේ මේ භාර දූර තනතුරට පත්වෙච්ච ඔබතුමාට මගේ සුභ ප්‍රාර්ථනය කරන්න කැමති. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව අපි කෙරෙහි තියලා විශ්වාසය තියලා විශේෂයෙන්ම නැවත වතාවක් හතරවෙනි වතාවට මේ උත්තරීතර සභාවට මා පත්කරවීම සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ජනතාවට මගේ ආදරණීය කෘතවේදීත්වය මම මේ අවස්ථාවේ පද කරන්න කැමතියි. ඒ වගේම අද අතුරු සම්මත ගිනුම මේ ගරු සභාවේ විවාද වන අවස්ථාවේ විශේෂයෙන්ම අපි සියලු දෙනාම දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 17 වෙනි පරිච්ඡේදයේ 148 වෙනි වගන්තියේ ආණ්ඩුම රජයේ මුදල් සම්බන්ධයෙන් සියලුම මුදල් සම්බන්ධයෙන් වගකීම පාර්ලිමේන්තුවට පවරලා තියෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ සම්මතයක් නැතුව පාර්ලිමේන්තුව හරහා නැතුව කිසිම වෙලාවක රජයේ මුදල් පිළිබඳව කිසිම දෙයක් කිරීමට අවසරයක් නැති විත්තියත් 148 වෙනි වගන්තියේ දක්වලා තියෙන අතරම 149 වෙනි වගන්තියේ රාජ්‍ය ආදායම් සියලු දේම ඒකාබද්ධ අරමුදලට බැර කරන විත්තියත් දන්වලා තියෙනවා. ඒ අනුව ඒකාබද්ධ අරමුදලේ මුදල් භාවිතා වෙන හැම අවස්ථාවකම ඒ මුදල් සඳහා ඒ පාර්ලිමේන්තුව අවසරය ලබාගෙන කටයුතු කරන්න තිබුණත් පාර්ලිමේන්තුව විසිරුවා ඇති අවස්ථාවක මැතිවරණයකට මූණ දෙන අවස්ථාවක 150 තුන්වැනි වගන්තියට අනුව ඒ සඳහා විශේෂ බලයක් ගරු ජනාධිපතිතුමාට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව පහුගිය රජයේ 2019 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ මැතිවරණය ප්‍රකාශයට පත් කරලා තිබිච්ච නිසා අතුරු සම්මත ගිණුමක් එවකට මුදල් අමාත්‍යවරයා හැටියට ගරු මංගල සමරවීර ඇමතිතුමා මේ සභාවට ඉදිරිපත් කළා. ඒ අවශ්‍ය අවසරය අරගෙන මිලියන 745ක වගේ මුදලක් 2020 ජනවාරි 1 ඉඳ වෙනකන් සම්මත කරගෙන තිබුණා. නමුත් 2020 ජනවාරි 1 ඉඳන් පස්සේ රටේ මාර්තු මාසේ 2 ඉඳ ආණ්ඩුව විසිරුවාරින්ද ඉස්සෙල්ලා ඒ සම්බන්ධයෙන් කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවෙච්ච නිසා ඒ අප්‍රේල් 30 ඉඳ වෙනකන් සම්මත කරගෙන තිබුණු අතුරු සම්මත ගිණුමේ කාලය අවසන් වුණයින් පස්සේ ගරු ජනාධිපතිතුමා විසින් ඒ පහුගිය කාලය තුල මැතිවරණය පැවැත්වෙනකන් මුදල් රජයේ මුදල් භාවිතා කිරීමට කටයුතු කළා තිබුණා අවශ්‍ය වියදම් සඳහා. නමුත් මේකේ තියෙන ගැටලුව දැන් මෙතන හිටපු මන්ත්‍රීවරු ගන්නාවක් කිව්වා මේ කිසිම අවසරයක් නැතුව උදේ ගමන් පිට මන්ත්‍රීතුමා කිව්වා කිසිම අවසරයක් නැතුව ඒ වගේ කරන්න අවශ්‍යතාවයක් නැහැ ඒ සඳහා අවශ්‍ය පසුබිම විශේෂයෙන්ම මේ ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙනවා කියලා. අපිට තියෙන ගැටලුව ඒක නෙමෙයි. අපිට තියෙන ගැටලුව තමයි ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි අප්‍රේල් 30 වෙනිදා ඉඳලා මේ අගෝස්තු මාසේ 30 වෙනිදා වෙනකන් වූ මේ මාස හතර කාලය තුළ මේ වියදම් කරපු මුදල් හෝ ලැබිච්ච ආදායම් සම්බන්ධයෙන් කිසිම දෙයක් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට සඳහනක් දක්වලා එවලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අඩු ගානේ ඒ සම්බන්ධයෙන් ගරු මුදල් ඇමැතිතුමා අගමැතිතුමා හෝ එහෙම නැත්නම් වෙන ලියවිල්ලක් මගින් හරි ඒ මාස හතර කාලය තුළ මේ රටේ ආදායම් වියදම් පිළිබඳව බලය කිරීමේ බලය තියෙන මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරා නම් හොඳයි කියන එක. මොකද අපි දන්නවා මේ වෙනකොට බිලියන 1741ක මේ අතුරු සම්මත ගිණුමකට යෝජනා කරලා තියෙන වෙලාවක එකෙන් බිලියන 1300ක් ගන්න ණය හැටියට මාස 4ක කාලයක් සඳහා තමයි මේ බිලියන 1300ක ණය ඉල්ලුම් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඒ මේ මුදල් අනිවාර්යයෙන්ම අයවැයක් ඉදිරිපත් කරන්නේ නැත්නම් මම මතක් කරන්න ඕනේ 2015 යහපාලන රජය ඇවිල්ලා සුරතුර ආණ්ඩුවක් තියාගෙන මාසයක් යන්න ඉස්සෙල්ලා අයවැයක් ඉදිරිපත් කළා මේ උත්තරීතර සභාවේ අනුමැතිය ලබාගත් කාගෙත් එකගතාවේ අනුව මේ අවුරුද්ද තුල අයවැයක් ඉදිරිපත් නොකළත් ඇස්තමේන්තුගත මෙම මුදල් ලබා දෙන්න දෙනකොට අඩුගානේ පහුගිය මාස 4 තුල වියදම් කරපු දේවල් සම්බන්ධයෙන් අපිට යම්කිසි අවබෝධයක් ලබා දෙනවා නම් ඒ සම්බන්ධයෙන් යම්කිසි අඩුගානේ ප්‍රකාශයක් කරනවා නම් අපි ඒ ගැන සන්තෝෂ වෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. එහෙම නැත්නම් අඩුගානේ විගණකාධිපතිතුමා හැටියට ප්‍රධාන ගණන් නිලධාරිය හැටියට මේ රජේ එතුමා හරි මේ විගණනයට මේ ආදායම් වියදම් කොහොමද ලබා ගන්න කියන එක ගැන අපිට මේ ගරු උත්තරීතර සභාවට දැනුවත් කරනවා නම් ඉතාමත් අගය කොට සලකනවා. ඒ වගේම මේ වෙලාවේදී අපි කරුණු කාරණා දෙක තුනක් අවධානයට යොමු කරන්න කැමති ගරු මුදල් ඇමතිතුමාගේ විශේෂයෙන්ම අපි දන්නවා මේ වෙනකොට ආනයන සියලු දේම ආනයන සියලු දේම නවත්තලා තියෙනවා. මම ඉතාලම සරල දෙයක් කියන්නේ. දැන් මේ වෙනකොට අපි කාටත් අපේ ගෙවල් වල තිබියම යුතු හැම වෙලාවකම විශේෂයෙන්ම කොවිඩ් වසංගතය වගේ පැතිරලා යන වෙලාවක විෂ බීජානුකරණයට බොහොම ගමේ හැම කෙනෙක්ම පාවිච්චි කරන කහ කුඩු වලත් අද හිඟයක් තියෙනවා. ඉතින් අපි කවුරුත් දන්නවා කාලයක් තිස්සේ මේ කහ ගෙනාවේ ඉන්දියාවේ. හැබැයි මේ ගෙන්නන කහ කුඩු ටිකට අද ආනයන තහනම නිසා අද සාමාන්‍යයෙන් අපි බොහොම අපේ ගෙවල් වල හැම ආහාර වේලකටම පාවිච්චි කරන කහ වලත් අද ලොකු හිඟයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ආනයන තහනම දානකොට කහ කියන එක වගා කරලා අස්වැන්න ලබාගෙන කුඩු බවට පත් කරන්න මාස 10ක් යන විත්තිය කවුරුත් දන්නවා. මේ කාලයක් තිස්සේ ආනයනය කරපු මේ කහ කුඩු වගේ දේවල්. එහෙම නැත්නම් අද සම්පූර්ණයෙන්ම ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ ලොකු ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. සමහර වෙලාවට ඉඳිකිරීම් කරගෙන යන ස්ථානවල අවශ්‍ය කරන භාණ්ඩ අද ලබා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සුඛෝපභෝගී භාණ්ඩ එහෙම නැත්නම් අත්‍යවශ්‍යයි නොකියන භාණ්ඩ සම්බන්ධයෙන් ඕනෙම ආනයන තහනමක් පැනෙව්වට අපිට ඒකේ ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි මේ වෙලාවේදී මේ සභාවේ අවධානය යොමු කරන්න කැමති විගමනික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අද ඉතාම අමාරු තත්ත්වයකට මුහුණ දීලා තියෙන වෙලාවක රටේ ප්‍රධානම ආදායම් මාර්ගය විගමනික ශ්‍රමිකයින්ගේ ආදායම. එහෙම තියෙන වෙලාවක එම විෂය භාර ඇමතිතුමා විසින් අද විගමනික ශ්‍රමිකයින්ගේ සුවසාධනය සම්බන්ධයෙන් අද කටයුතු කරන නිලධාරීන් පිළිබඳව මේ වෙනස් යෝජනාවක් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන්ුත් ගරු කම්කරු ඇමතිතුමාගේ මොකද මේක මේ මුදල් අමාත්‍යාංශයට බලපාන දෙයක් විශාල ප්‍රධානම ආදායම් මාර්ගය නිසා ඒ සම්බන්ධයෙන්ුත් අවධානය යොමු කරන්නේ කියලා ඉල්ලා සිටිමින් කාලය දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
Thank you very much.